ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
ගොඩක් වෙලාවට දකිනවා මේ නොවැම්බර් මාසයේ වෙද්දි බොහෝ පිරිසක් උඩු රැවුල වැවීම සිදු කරනවා. ඇතැම් පිරිසක් මේකේ පසුපස තිබෙන කාරණාව දැනගත්තත් ඇතැම් පිරිසක් මේ සම්බන්ධයෙන් නොදන්නවා වෙන්නට පුළුවන්. නොවැම්බර් ලෙසින් හැඳින්වෙන මේ නොවැම්බර් මාසයට සහ උඩු රැවුල වැවීම හා සම්බන්ධයෙන් ගොඩනැගුණු මේ වැඩසටහන මගින් ඇත්තටම සිදුවන්නේ ප්‍රොස්ටේට් කැන්සර් නොහොත් පුරස්තපිලිකා වැනි පිරිමි පුද්ගලයින්ගේ සෞඛ්‍ය ගැටලු සහ මානසික ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් සිදුවන ආධාර වැඩසටහන. ඉතින් මේ හේතුවෙන් අපි හිතුවා අද දවසේදී මේ නොවැම්බර් වැඩසටහනේ අවධානයක් යොමු වෙන කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ සඳහාද අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා මෙල්බර්න්හි වෛද්‍ය චන්න වීරසේකර. ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා වෛද්‍යතුමනි අපගේ SBS සිංහල වැඩසටහන වෙත.
ආයුබෝවන් නපුර.
ඔව් වෛද්‍යතුමනි, දැන් මේ නොවැම්බර් වැඩසටහන ඔස්සේ අවධානයක් යොමු කරන ප්‍රොස්ටේට් කැන්සර් නොහොත් පුරස්තපිලිකා යනු කුමක්ද කියලා අපි කැමතියි මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න.
ගොඩක් කට්ටිය දන්නවා ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් හෝ නැත්නම් සිංහලෙන් කියනවා පුරස්ථි ග්‍රන්ථිය කියන්නේ මොකක්ද කියලා. ඒක පිරිමියාගේ මුත්‍රා මාර්ගයේ ආශ්‍රිතව තියෙන ග්‍රන්ථියක්. ඒකේ පිළිකා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකට තමයි කියන්නේ අපි ප්‍රොස්ටේට් කැන්සර් කියලා. දැන් මේක ඇති වෙන්නේ යම් විකෘති සෛල වැඩිවීමක් සිදු වෙන්න පටන් ගත්තට පස්සේ ඒ පුරස්ථියේ ග්‍රන්ථිය තුල. එතකොට ඒක සෑහෙන්න බහුලයි. වැඩිහිටි පිරිමි පුද්ගලයන්ගේ ඔස්ට්‍රේලියාවේ දැනට දෙවනියට වැඩිපුරම හම්බෙන පිළිකාව තමයි පුරස්ථි ග්‍රන්ථි පිළිකාව. අපි ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුදු 85ට වැඩි පිරිමි පුද්ගලයන්ගේ 6න් එකක් හඳුනා ගන්නවා පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා තත්ත්වයක් තියෙනවා කියලා. පියුරු පිළිකා වගේ මේක ඉතාම බහුලයි පිරිමි පුද්ගලයන්. මේක මුල් අවස්ථාවේ අඳුරාගත්තොත් ඉතාම ලෙහෙසිය පාලනය කරන්න පුළුවන්. හැබැයි මේක පසු අවස්ථාවක හඳුනා ගත්තොත් ඒක පාලනය කිරීම හෝ ප්‍රතිකාර කිරීම ටිකක් ගැටලු සහගත වෙනවා. දැන් අපි ගත්තොත් මුල් අවධියේදී සාමාන්‍යයෙන් පිළිකා සෛල පුරස්ථි ග්‍රන්ථිය තුල තියෙද්දී අඳුරා ගැනීම. පිරිමියාගේ වාසනාවට සාමාන්‍යයෙන් අපි කියනවා පුරස්ථි ග්‍රන්ථියේ කැප්සියුල් එක. ඒ කියන්නේ ආවරණය ඉතාම තදයි කියලා. බොහෝ විට මෙම පිළිකා සෛල පුරස්ථි ග්‍රන්ථියේ ඒ කැප්සියුල් එක, ඒ කියන්නේ ආවරණය හරහා යන්න ටිකක් කල් ගත වෙනවා. දැනට බොහෝ විට අපි හඳුනාගන්නේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා මුල් අවධියේදී, ඒ කියන්නේ ඒ ආවරණය හරහා යෑමට පෙර. නමුත් පසු අවධියේදී අඳුරා ගැනීමත් සිදු වෙනවා. ඒකෙදිත් අපි කාරණා දෙකක් බලමු. ඒ පිළිකා සෛල පුරස්ථි ග්‍රන්ථියෙන් කොච්චර පිටතට ගිහිල්ලා දුරද බලනවා. ඊළඟ අවස්ථාව තමයි අපි කියනවා මෙටාස්ටැටික් ස්ටේට් කියලා. ඒ කියන්නේ ඒ සෛල රුධිරය ඔස්සේ හරි ලිම්පටික් ඔස්සේ හරි ශරීරකාව නැත්තම් අනික අස්ති නැත්තම් මොළය වගේ පද්ධති වලට ගිහිල්ලා තියෙන අවස්ථාවත් අපි අඳුනා ගන්නවා ටිකක් රියල්.
ඔව්, දැන් පුරස්තපිලිකා රෝගය යම් කෙනෙකුට වැළඳී ඇති බවට හඳුනාගන්නේ කොහොමද කියලාත් අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න.
ඔනිප මේකෙදි විශේෂයෙන් යම් පිරිමි පුද්ගලයේ ටිකක් සැලකිලිමත් වෙන්න ඕනෑ. එම පුද්ගලයාගේ යම් යම් මූත්‍රා ලක්ෂණ තියෙනවා නම්, ඒ කියන්නේ අපි නිතරම කියනවා මූත්‍රා අඩක්සිය නැත්තම් මූත්‍රා හිරවීම වගේ තත්ත්වය තියෙනවා නම්, ඒ වගේම දුර්වල ගලා යෑමක් තියෙනවා නම්, ඊට පස්සේ මූත්‍රා සුළු ප්‍රමාණයක් පිටවීම, ඒ වගේම නිතර නිතර මූත්‍රා කිරීමට සිදුවීම, ඊළඟට අපි කිව්වොත් මූත්‍රා සමග රුධිරය මිශ්‍ර වී පිටවීම, නිතර නිතර මූත්‍රා මාර්ගයේ ආශ්‍රිතව ආසාදන ඇතිවීම, තමන්ගේ ඒ කියන්නේ කකුල් හෝ ඉනෙන් පහළ යම් යම් දුර්වලතාවයක් ඇතිවීම, අපේ ලොง බෝන්ස් ඒ කියන්නේ දිග අස්ති කශේරුකාවේ ඒ වගේ තැන්වල කැක්කුම් ඇතිවීම, පුරස්ථි ගැත්‍ය ආශ්‍රිතව පිළිකා තත්ත්වයක් මගින් මේ වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මම කියන්නේ හැම විටම මේම ලක්ෂණ ඇති වෙනවා කියලා පුරස්ථි ගැත්‍ය පිළිකා හින්දා. නමුත් අපේ හඳුනාගෙන තියෙනවා මේ වගේ ලක්ෂණත් ඇති වෙන්න පුළුවන් පුරස්ථි ගැත්‍ය පිළිකා හින්දා කියලා. මම ඉහත කියපු ලක්ෂණ තියෙනවා නම් යම් වැඩිහිටි පිරිමි අයෙකුට එම තැනැත්තා වහාම ගොස් තමන්ගේ වෛද්‍යවරයා මුණගැසි ඒ පිළිබඳ කතා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේකෙදි මේක වැඩිපුර ඇතිවීමට බලපාන සාධකක් තියෙනවා. යම් අය අවුරුදු 50න් ඉහළ පිරිමි පුද්ගලයන්ට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමේ අවදානමක් තියෙනවා අවුරුදු 50න් පහළ පුද්ගලයන්ට සාපේක්ෂව. පියා හෝ තම වැඩිමහල් සහෝදරයෙකුට පුරස්ත්‍රිගන්ත්‍රයේ පිළිකා ඇති වෙලා තියෙනවා නම් අවුරුදු 60කට 60 වෙනට කලින් මේ පුද්ගලයාට වැඩි අවදානමක් තියෙනවා පුරස්ත්‍රිගන්ත්‍රයේ පිළිකා ඇති වීමට. ඒ වගේම පවුලේ අනික් අයට පුරස්ත්‍රිගන්ත්‍රයේ පිළිකා හෝ නැත්නම් ඒ පවුලේ ඒ පුද්ගලයාගේ ඥාතීන් වන කාන්තාවන්ට පියයුරු පිළිකා හෝ ඕවේරියන් ගර්භාෂය ආශ්‍රිතව ඩිම්බකෝෂ ආශ්‍රිතව තියෙන පිළිකා ඇති වෙලා තියෙනවා නම් ඒකත් එතනක් තිබේ පුරස්ත්‍රිගන්ත්‍රයේ ආශ්‍රිතව ඇතිවන පිළිකා අවදානම ඉහළ දැමීමට හේතුව වෙනවා. විශේෂයෙන් පියයුරු පිළිකා හා ඕවේරියන් කැන්සර්ස් තියෙනවා නම් වෛද්‍යවරුන් පරීක්ෂා කරනවා ඥාන එන පුද්ගලයන්ගේ යම් පුද්ගලයෙක් ERCA1 BRCA2 කියන ඥාන එහෙම ඥාන විකෘති ඥාන තියෙන පුද්ගලයෙක් නම් එම පුද්ගලයාට වැඩි අවදානමක් තියෙනවා පුරස්ත්‍රිගන්ත්‍රයේ ආශ්‍රිතව පිළිකා ඇති වෙන්න. පියයුරු පිළිකාවල් එහෙම තියෙනවා අර මැමෝග්‍රෑම් හරි ස්කෑන් හරි කියලා තියෙනවා කලින් හඳුනා ගැනීමේ ටෙස්ට්. ඒකට පුරස්ත්‍රිගන්ත්‍රයේ පිළිකාවලට එහෙම හඳුනා ගැනීමට විශේෂ පරීක්ෂණ නැහැ. සාමාන්‍යයෙන් මම කියපු ලක්ෂණ තියෙනවා නම් වෛද්‍යවරු සාමාන්‍යයෙන් ලේ පරීක්ෂා කරනවා. මොකක් සඳහාද PSA කියන පරීක්ෂණය කරනවා. ඒ කියන්නේ ප්‍රොස්ටේට් ස්පෙસિෆික් ඇන්ටිජන් තියෙනවද බලන්න ලේ පරීක්ෂා කරනවා. ඒකෙන් යම් දල අදහසක් දෙන්න පුළුවන් මේ යම් තැනකට පුරස්ත්‍රිගන්ත්‍රයේ පිළිකාව තියෙනවද නැද්ද කියලා. ඒ උනට එක 100%ක් නිවැරදි අදහසක් දෙන්නේ නැහැ. ඉතින් ඒකෙදි තව වෙනස් වෙනත් පරීක්ෂණ වලට යොමු වෙන්න සිද්ධ වෙනවා ඒ වගේ අවස්ථාවකට.
මේ මොහොතේ වැඩසටහනේ අවධානයක් යොමු වෙන තවත් දෙයක් තමයි මේ පුරුෂයන්ගේ මානසික ගැටලු සම්බන්ධයෙන්. අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ සාමාන්‍යයෙන් පුරුෂයන් කොමන ආකාරයේ මානසික ගැටලු සඳහාද නිරන්තරයෙන් මුහුණ දෙන්නේ කියන කාරණාවත්.
ඔවුන් එපමණ කාන්තාවකට සාපේක්ෂව පිරිමි පුද්ගලයන් අඩුවෙන් තමයි වෛද්‍යවරයන් මුණ ගැසීමට පැමිණෙන්නේ. නැත්නම් වෙනත් අය සමග තම මානසික ගැටලු සාකච්ඡා කිරීමට පැමිණෙන්නේ අඩුවෙන්. ඒක නිසා තමයි මේ නොවැම්බර් වගේ දැනුවත් කිරීමේ වැඩසටහන් පටන්ගෙන තියෙන්නේ. ඒකෙන් කියන්නේ පිරිමි පුද්ගලයන්ට අඩුවේ මානසික රෝග වැළඳෙනවා කියලා නෑ. ඒක සමහර විට කාන්තාවන්ට සාපේක්ෂව ඒක වැඩි වෙන්න පුළුවන්. නමුත් ටිකක් මැලිකමක් දක්වනවා පිරිමි පුද්ගලයන් තමන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට. ඒක නිසා සිය දිවි නසා ගැනීම නැත්තම් තමන්ට හානිදායක දේවල් කරගැනීමේ මට්ටම පිරිමි අයගේ යම් යම් වයස් සීමාවලදී කාන්තාවන්ටත් වඩා ඉහළ මට්ටමක් තියෙනවා. ගොඩක් වෙලාවට පිරිමි පුද්ගලයන් තනිකමින් පීඩා විඳින අපි කියනවා සෝෂල් අයිසොලේෂන් කියලා. සමහර කට්ටිය ඉන්නවා තමන්ගේ පවුලේ අය සමග වෙනත් පුද්ගලයන් සමග තමයි නිතරම ජීවත් වෙන්නේ. නමුත් ඒ අයට තනිකම දැනෙනවා. ඒකට හේතු වෙන්නේ කනෙක්ෂන් එක නැතිවීම. ඒ කියන්නේ ඒ කට්ටියට හොඳ රිලේෂන්ෂිප් එකක් ගොඩනගා ගන්න බෑ තමන් අවට ඉන්න අය සමග. ඒක හින්දා තනිකම දැනෙන්න පුළුවන්. මේ තනිකම හින්දා ඒක තවත් වැඩි වෙලා මානසික අවපීඩනයට වගේ තත්වලට පත් වෙන්න පුළුවන්. ඒකෙන් පස්සේ මම ඉස්සෙල්ල කියව වගේ සිය දිවි නසා ගැනීම නැත්තම් තමන්ට හානිදායක දේවල් කරගැනීමේ මට්ටම දක්වා ඒක වර්ධනය වෙන්න පුළුවන්. ඊළඟට බහුලව අපි දකිනවා ස්ට්‍රෙස් කියන එක. එන්නේ යම් ආතතියකින් පෙළීම. මේක ගොඩක් බහුල පිළිමයකට. ඒකදී එන්නේ යම් තැනැත්තේ හැම වෙලෙම යම් ආතතියකින් සිටිනවා තමන්ගෙන් සමාජයේ ඉල්ලන දේවල් නැත්තම් තමන්ට සත්‍යය දීමට නොහැකි වෙයි කියලා. මුලවදීදිම මේ ස්ට්‍රෙස් නැත්තම් ආතතියට පිළියම කෙවියු නැත්තම් ඒක තවත් වර්ධනය වෙලා අපි කියනවා ඇන්සයිටි. ඒ කියන්නේ කාංසාව නැත්තම් මානසික අවපීඩනයට වගේ සත්වලට පත් වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් කියන එක අපි කවුරුත් දන්නවා. එක තත්ත්ව තියෙනවා. වර්ක් ස්ට්‍රෙස් කියන්නේ තමන්ගේ වැඩ කරන තැන තමන්ගේ වැඩවල සම්බන්ධව තියෙන ආතතිය. ඊළඟට සමහර කට්ටිය කියනවා වර්ක් ලයිෆ් බැලන්ස් එකක් කරගන්න බෑ. ඔෆිස් එකේ වැඩත් ගෙදර ගේනවා, පවුලේ වැඩ කටයුතු අතපසු වෙනවා. ඒකෙන් ඊළඟට එන එක එක අතුරු ප්‍රතිඵල හින්දාත් ස්ට්‍රෙස් වෙනවා. තව එක විදිහක් තියෙනවා PTSD. ඒ කියන්නේ post traumatic stress disorder. අතීතයේ සිදුවන යම් හානිදායක දෙයක්. ඒ කියන්නේ මානසිකව හෝ කායිකව එයාට සිදුවන අගතියක් නිසා ඒකත් සම්බන්ධව එන මේ ආතතිය. ඉතින් මේකත් බොහෝ විට treatable. ඊළඟ එක තමයි මානසික අවපීඩනය නැත්නම් ડિප්‍රෙෂන්. ඒකෙදි ගොඩක් වෙලාවට low mood එකක්. නිින්ද යන්නේ නැහැ. ඇඟට කන්නේ ඉස්සර වගේ මොකක් හත් enjoy කරන්න නැත්නම් විනෝද දේවල් කරන්න හිතෙන්නේ නැහැ. කෑම අරුචිය නැත්නම් හැම වෙලේම මොකක් හරි හිතේ දුකකින් සිටීම. ඒ වගේ ලක්ෂණත් එක්ක තමයි මේ මානසික අවපීඩනය කියන එක තියෙන්නේ. එතකොට ඒකත් ඉතාම ලෙහෙසිය එක මුල් අවස්ථාවද අඳුම ගත්තොත් පාලනය කරගන්න පුළුවන්. මේ ඩිප්‍රෂන් එකට මානසික අවපීඩනය තමයි වැඩිපුරම සියදිවි නසාගැනීම නැත්තම් හානි කරගැනීම සඳහා බලපාන සාධකය. ඊළඟ එක තමයි ස්ට්‍රෙස් කියන එක. ඒකේ ඊළඟ අවස්ථාව තමයි ඇන්සයිටි කියන එක. ඒකත් බොහෝ විට පිටිනි පුද්ගලයන් තියෙනවා. මං වැඩිපුර ඒක ගැන විස්තර කරන්න යන්නේ නැහැ. ඒකේ විවිධ ප්‍රභේද තියෙනවා. ඒව මුල් අවස්ථාවද අඳුර ගන්න ඕනේ. අඳුරගෙන අදාළ ප්‍රතිකාරය කරන්න ඕනේ. ඊළඟ තියෙනවා බොහෝ විට ඇන්ගර් ඉෂුස්, කේන්තිය, අධික තරහ නිසා සිදුවන අතුරු ප්‍රතිඵල. සබ්ස්ටන්ස් යූස්, ඒ කියන්නේ ඇල්කොහොල් නැත්නම් ද්‍රව්‍ය නිසා සිදුවන මානසික සංකූලතා. අපි කියනවා ඒකට ඇඩික්ට්ලා. ඒ වගේ අවස්ථාවලදී මේක අපි ගන්නවා මානසික රෝගයක් විදිහට. ඒ වුණාට අනික් මත්ද්‍රව්‍ය ගන්නවා නම් ඒක බොහෝ විට අපි කියනවා ඒක ඩිරෙක්ට්ලි මානසික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක මානසික රෝගයක් විදිහට අපි දකිනවා. පර්සනලිටි ඩිස්ඕඩර්, ඒ කියන්නේ යම් යම් පුද්ගලයන්ගේ පර්සනලිටි එක සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න තියෙනවා. ඒකෙත් තියෙනවා විවිධ ප්‍රභේද. යම් තැනකට තේරෙනවා වැඩ කරන තැන නිතරම ප්‍රශ්න එනවා. නැත්තම් සහකරු සහකාරියන් එක්ක තියෙනවා නිතරම ප්‍රශ්න ඇති වෙනවා. තමයි එක්ක නිතරම ප්‍රශ්න ඇති වෙනවා. නිතරම රැකියා මාරු කරන්න වෙනවා. යම් මේ අම්මය කියනවා එන්න පුද්ගලයාට එයා හැසිරීම හොඳ නෑ කියලා. එයාටම හිතෙනවා මම මේ හැසිරෙන විදිහ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ වගේ අවස්ථාවකත් තමන්ගේ වෛද්‍යවරයා හෝ වෙනත් අයෙකු සමග සාකච්ඡා කරන්න පුළුවන්. පර්සනලිටි ඩිස්ඕඩර් එකක් තියෙනවා නම් ඒක අඳුනා ගැනීමට සම්බන්ධයි. අපි නිතරම වැඩිපුර කතා කරන්නේ ඒ උනට ඔස්ට්‍රේලියාවෙන්. ඒක තමයි ඩොමෙස්ටික් වයලන්ස් කියන එක. ඒ කියන්නේ සහකරුවාට හෝ සහකාරියට එරෙහිව සිදුවන තාඩන පීඩන. ඒකත් නැති කරගන්න පුළුවන් කන්ඩිෂන් එකක්. තවදුරටත් තියෙනවා රිලේෂන්ෂිප් ඉෂුස්. සහකාරයන් සහකාරයන් සමග දීර්ඝ කාලීන සම්බන්ධතා වර්ධනය කරගැනීමට නොහැකි වීම. ඒකත් පිරිමි අය මේ දවස්වල මුහුණ දෙන ගැටලුවක්. ඉතින් නිබුණ මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. සමහර කට්ටියට ඒක හොඳට අඳුනා ගන්න පුළුවන් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. සමහර කට්ටියට බෑ. ඉතින් හොඳම දේ තමයි එක්කෝ තමන්ගේ යහළුවෙක් හරි පවුලේ එකෙක්ට කියනවනම් ඔබට මේ වගේ ප්‍රශ්න තියෙනවා අපිට මෙහෙම එකක් දැනෙනවා කියලා එක්කෝ ඒක ගැන ටිකක් රිසර්ච් එකක් කරන්න පුළුවන්. නැත්තම් ටිකක් කියවලා බලලා නැත්තම් ඉන්ටර්නෙට් එකෙන් බලලා තේරුම් ගන්න පුළුවන්. එහෙමත් බැරි නම් යම් දැනුම් තේරුම් තියෙන එක්කෙනෙකුට කතා කරලා අහන්න පුළුවන්. ගොඩක් මානසික ගැටලු තියෙනවා පිරිමයගේ. ප්‍රශ්න තියෙන්නේ ගොඩක් කට්ටිය ඉදිරියට එන්නේ නැහැ. නැත්තම් ඒක Tamanටම අඳුනා ගන්න බැහැ. අඳුනා ගත්තත් ඒක නොසලකා හරිනවා ප්‍රශ්නේ උඩු දුවනකම්.
ඔව්, අපි අවසාන වශයෙන් කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ කොරෝනා කාල සීමාව තුළදී පුරුෂින් තම මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම සඳහා කුමන ආකාරයේ ක්‍රියාවන්ද අනුගමනය කළ යුත්තේ?
මේකෙදි මම හැමදාම කියන වගේ විශේෂ දේවල් නැහැ. හැබැයි කොරෝනා කාලේ විශේෂ වූ කරුණු එකක් දෙකකුත් තියෙනවා. යම් කයි කොරෝනා නිසා පීඩා බිඳිනවා නම් කියන්න පුළුවන් මීඩියා, රූපවාහිනී ගුවන් විදුලිය හෝ අන්තර්ජාලය නැත්තම් සෝෂල් මීඩියා, Facebook, Twitter, Instagram වගේ දේවල් වලින් ගන්න ইনফরমේෂන් ප්‍රමාණය අඩු කරන්න කියලා. ඒ මොකද ඒක අඩු කරලපුවාම ටිකක් හරි හිතට සහනයක් දැනේ. ඒ වගේ දැන් ඊට පස්සේ අපි අවුලේ පුද්ගලයෙකුට නැත්තම් වැඩිහිටියෙකුට කතා කරන්න මුල් අවස්ථාවේදී කතා කරන එකෙන් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මට මෙහෙම දැනෙනවා කියලා අහන එක කිසිම ලැජ්ජාවකට පත්වීමේ කාරණයක් නෙවෙයි. ඉතලා කතා කරන්න උදව් අවශ්‍ය තරම් තියෙනවා. ඔබගේ කායික සෞඛ්‍ය පිළිබඳවත් අවධානය යොමු කරන්න. හොඳ ආහාර පාන රටාවක් අනුගමනය කරන්න, මත්ද්‍රව්‍ය දුම්පානය මත් පෑන් වලින් පුළුවන් තරම් වැළකී සිටින්න. සතියකට පැය දෙකමාරක්වත් අඩුම ගානේ ව්‍යායාමයක නිරත වෙන්න. ඊට පස්සේ පවුලේ අය සමග නැත්නම් තමන්ගේ අසල්වාසීන් තමන් ජීවත් වෙන අවට තමන්ගේ සම්බන්ධතා පවත්වන පුද්ගලයන් සමග කතා බහ කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් උපදෙස් පතන්න. එහෙම කවුරුවත් නැත්නම් දුරකථන මාර්ගයෙන් තියෙන හෙල්ප් ලයින් වලින් සහාය ගන්න පුළුවන්. නැත්නම් ඒ අන්තර්ජාලය හරහා සහාය ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. මම කෙටියෙන් සඳහන් කරොත් දුරකථන මාර්ගයෙන් හෝ අන්තර්ජාලය හරහා සහාය ගන්න පුළුවන් වෙබ්සයිට් නැත්නම් ඕගනයිසේෂන් මම කීපයක් සඳහන් කරන්න යම් අයකට අවශ්‍ය වෙනවා නම්. එක තමයි මෙන්ස් ලයින් කියන එක. මෙන්ස් ලයින් කියන එක පිරිමි පුද්ගලයන් සඳහාම වෙන වූ විශේෂිත වෙබ්සයිට් එකක්. මේක මේ ඕගනයිසේෂන් එක. ඊළඟට බියොන්ඩ් බ්ලූ ගොඩක් කට්ටිය අහලා තියෙනවා. ඒ කියන්නේ ඒක දුරකථනය හරහා හෝ අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා ප්‍රොෆෙෂනල් කෙනෙක් මානසික තත්ත්වක තව ගැටලු පිළිබඳව අපි සාකච්ඡා කිරීමට පුළුවන් දන්න ප්‍රොෆෙෂනල් කෙනෙක් සම්බන්ධ වෙලා ඔබත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් අවශ්‍ය උපදෙස් දෙන්න පුළුවන් තැන. තව එකක් තියෙනවා Black Dog Institute කියලා. ඒකත් පිරිමියාගේ මානසික ගැටලු විසඳීමට නැත්නම් අවපීඩනයේ ඒ වගේ තත්ත්ව විසඳීමට උපදෙස් දෙන හෙල්ප් කරන උදව් කරන ආයතන. ඒකත් බොහෝ විට දුරකථන සහ ඉන්ටර්නෙට් මාර්ගයෙන් කරන්න පුළුවන්. ඊළඟ Head Space කියලා තියෙනවා. Young නැත්නම් Teenagers නැත්නම් මුල් වැඩිහිටි අවධියේදී ඉන්න කට්ටියට වගේ විශේෂයෙන් මේ Head Space එකට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ Heavy Metal කියලා තව තියෙනවා ඕගනයිසේෂන් එක ආයතනයක්. එයාලගේ වෙබ්සයිට් එකක් තියෙනවා Heavy Metal. ඒකෙනුත් උදව් කරනවා යම් මානසික ගැටලු පිළිබඳව උපදෙස් දෙනවා. ඊට පස්සේ ඒකෙන් තව උගන්වනවා හරියට කොහොමද මේක පාලනය කරගන්නේ කියලා. ඊළඟට තව එකක් තියෙනවා Sane Organization කියලා. ඊට පස්සේ Movember.com කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකෙන Movember කියන මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක පටන් ගත්ත වෙබ්සයිට් එකක්. ඒකෙනුත් ගොඩක් කට්ටියට අවශ්‍ය නම් උදව් ගන්න පුළුවන්. එතකොට ඒක සාරාංශයක් කියනවා නම් මම කියන්නේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ලැජ්ජ වෙන්න එපා, දුක් වෙන්න එපා, තනියෙන් ඉන්න එපා, ගිහින් කතා කරන්න. තමන්ගේ යාළුවට නැත්නම් ෆැමිලි එකේ කාට හරි නැත්නම් වෛද්‍යවරයාට එහෙම කිසිම දෙයක් බැරි නම් මම ඉස්සෙල්ලා සඳහන් කරපු වෙබ්සයිට් වලට නැත්නම් ටෙලිෆෝන් හරි ඒ දුරකථන මාර්ගයෙන් හරි අන්තර්ජාලය මාර්ගයෙන් හරි තියෙන උදව් කිරීමට, ඒ කියන්නේ සොයා බලන ආයතන වලට කතා කරලා යම් පිළියමක් ගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.
අපි සාකච්ඡා කරමින් සිටියේ මේ නොවැම්බර් වැටසටහනේ අවධානයක් යොමු වෙන කරුණු වෙන ප්‍රොස්ටේට් කැන්සර් නොහොත් පුරස්ථ පිළිකා වැනි පිරිමි පුද්ගලයින්ගේ සෞඛ්‍ය ගැටලු සහ මානසික ගැටලු සම්බන්ධයෙන් මෙල්බර්න්හි වෛද්‍ය චන්න වීරසේකර සමග. එහෙමනම් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි SBS සිංහල සේවය සමග මේ ආකාරයෙන් සම්බන්ධ වීම පිළිබඳව.
බොහොම ස්තුතියි නිබුණ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.